ප්‍රත්‍යයෙන් සාංසාරික නිවහණින් නික්ම යන්නට ගනු ලබන උත්සාහයක තමයි භාවනාව කියන්නේ. ඒ නික්මෙන මගට තමයි දහම් මග කියා කියන්නේ. කොතන සිට කොතෙන්ටද අප මේ ගමන් කරන්නට උත්සාහ කරන්නේ? දුකක් තියෙන තැන සිට දුකක් නැති තැන දක්වා අසහනයේ සිට සහනය කරා දාහේ තාපේ සිට සිසිලස නිවීම කරා කිසියම් මොහොතක කිසියම් තැනකදී අපේ හිතේ දුකක් තියෙනවද? අපේ හිතේ දැවීමක් තැවීමක් අසහනයක් තියෙනවද? අන්න ඒ මොහොතේ අප සිටින්නේ සංසාරයේ. මේ සංසාරය තේරුම් ගන්න, සංසාරය වටහා ගන්න කල්යාණ මිත්‍රවරුනි අමුතු මිනුම් දඬු, අමුතු මග පෙන්වීම අවශ්‍ය නැහැ. හිත කලබල නම්, හිත නොසන්සුන් නම්, හිතේ අසහනයක් නම් තියෙන්නේ ඒ මොහොතේ, ඒ අවස්ථාවේ අප අත්දකින්නේ සංසාරයයි. මේ සංසාරයේ කොහෙද තියෙන්නේ කියන කාරණය, දැන් මේ සංසාරයේ මේ පොළවක් උඩ තියෙන තැනක් නෙමෙයි අපි කීවට අප ඉන්නේ සංසාරයේ කියලා. එතකොට හිතෙන්නට පුළුවන් මේ සංසාරයේ කියන්නේ කිසියම් තැනකට කියන නමක්. එහෙම භෞතික ස්ථානයකට නෙමෙයි මේ භෞතික හැම දෙයක්ම සංසාරික බව ඇත්ත. මේ භෞතික ස්ථානයකට කියන නමක් නෙමෙයි, මානසික වශයෙන් අත්දැකීමකට කියන නමක් තමයි සංසාරය කියන්නේ. එහෙමනම් හිතින් මානසිකව අප අත්දකිනවා නම් දුකක්, ඒ දුක තමයි සංසාරයේ ප්‍රතිඵලය. දැන් එහෙමනම් මේ සංසාරයේ සැපවින්ම පවතින්නේ අපේම හිත ඇතුලේ. කෝපය පවතින්නේ යම්සේ අපේ సంతානේද, සංසාරයේ පවතින්නේ එසේම අපේම సంతානේමයි. අප හිතුවොත් මේ කෝපය තියෙන්නේ වෙන කොහේ හරි කියා, අන්න එහෙමනම් අපිට හිතෙන්න පුළුවන් සසර තියෙන්නේ වෙන කොහේ හරි. ඉතින් අප එහෙම හිතනවා. දැන් සමහර විට හිතෙනවා යම් යම් ස්ථාන ප්‍රදේශ ගැන කතා කරනකොට හඳුන්වනවා හරි භයානක තැන් කියලා. හරිම භයානක තැන්. ඉතින් ඒකින් අදහස් කරනවා මේ බිය කියන දේ තියෙන්නේ ස්ථානයේ කියලා. දැන් සමහර නගර, සමහර ස්ථාන, සොහොන් පිටි, වනාන්තර ඒ වගේ තැන් ගැන කියනකොට හරි භයානක තැනක්. ඒක මේ බිය, භය කියන දේ අප හිතනවා ඒ ස්ථානයේ තමයි තියෙන්නේ. දැන් ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි, ඇත්තටම බය තියෙන්නේ අපේ හිතේ. ඒතර ඒ දේට බය කෙනාට එතෙන්ට ගිහාම ඒ ගැන හිතනකොට බය ඇති වෙනවා. එතකොට බය නැති කෙනාට ඒ එහෙම ස්ථානයකට ගියා කියා, රාත්‍රිය උදා වුණා කියා, කලුවර වැටුණා කියා බියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ බිය ඇත්තේ යම් තැනකද, සසර ඇත්තේ එතනමයි. බිය තියෙන්නේ මනසේ නම් අන්න බිය තියෙන ඒ මොහොතේ ඒ මනසේ සංසාරයේ පවතින. ඒ විදිහට වටහා ගත්තහම කල්යාණ මිත්‍රවරුනි මේ ගමන යන්න පහසුයි. එහෙම නැත්නම් අප හැම වෙලේම මේ භෞතික වශයෙන් දුක දකිනවා, දුක නැති තැනක් භෞතික වශයෙන් හොයාගන්න පුළුවන් කියලා හිතනවා. භෞතික වෙනස්කම් කරමින්, පදිංචි ස්ථාන මාරු කරමින්, පුද්ගලයන් අතහරිමින්, අමනාප වෙමින් අප හිතනවා පුළුවන් කියලා මේ ප්‍රශ්න විසඳන්නට. එහෙම නෙමෙයි, මේ ගැටලු සියල්ල හොඳට විශ්ලේෂණය කර බැලුවොත් පැහැදිලිවම මනසේ උපදින දේවල්. හැම අසහනයක්ම උපදින්නේ අපේ හිතේ, හැම කෝපයක්ම ජනිත වෙන්නේ පුද්ගල සංතානයේ. හිතකින් බාහිරව, හිතකින් එහාට ගිහිල්ලා කල්යාණ මිත්‍රවරුනි අපට හොයන්නට බැහැ. තරහ මොකද්ද? බය කුමක්ද? දුක කියන්නේ කුමක්ද? මක් නිසාද ඒ සියල්ල? මානසික අත්දැකීම්, මානසික නිර්මාණ. කිසියම් හිතක්, කිසියම් සිතුවීමක් ආශ්‍රිතව නිර්මාණය කරනවාද කෝපයක්, නිර්මාණය කරනවාද බියක්? කිසියම් සිතක් නිර්මාණය කරන්නේ නැද්ද? අන්න එයයි වෙනස. මෙතන මේ ලෝකයේ වෙනසක් නෙමෙයි, එකම පේන දේ, එකම ඇහෙන දේ, එකම අත්දකින දේ ගැන සිත් දෙකක් දෙවිදිහකට කල්පනා කරනවා, සිත් දෙකක් දෙවිදිහකට තේරුම් ගන්නවා, සිත් දෙකක් දෙවිදිහක ප්‍රතිචාර දක්වනවා. එක සිතක්, එක් සිතක් ඒ පිළිබඳ ආවේගශීලීව, ඒ පිළිබඳ කලබල වී අන්න ක්‍රියා කරනවා. කලබල වෙන්නේ කිසියම් සිද්ධියකින් හිත රිදුනහම. අපට පේන දෙයක්, ඇහෙන දෙයක්, ඕනෑම දෙයක් ආශ්‍රයෙන් අපේ හිත රිදවගත්තොත් අන්න එතනදී ඊළඟට අප ක්‍රියා කරන්නේ රිදුණු හිතකින්. හිත රිදවගෙන දැන් හිත තුවාල වෙලා, ඉතින් මේ තුවාල වුණු, පෑරුණු, රිදුණු හිතකින් ක්‍රියා කරනකොට සාමාන්‍ය හැසිරීමක් නෙමේ තියෙන්නේ. ඒ වගේම කිසියම් සිද්ධියකින් කෙනෙකු තමන්ගේ හිත රිදවගත්තේ නැත්නම් ඒ තැනැත්තා තවත් කෙනෙක්ගේ හිත රිදවන්න යන්නේ නැහැ. දැන් මේ තමයි වැදගත්ම මූල ධර්මය. මුලින්ම තමන්ගේ හිත රිදවා ගත් විට ඒ රිදුණු හිතින් අන්හිත රිදවෙනවා. අඳුනන්නට අවශ්‍ය නැහැ, හිතක් රිදුනොත් ඒ රිදුණු හිත සාමාන්‍යයෙන් අන්හිත රිදවන්නට තමයි කටයුතු කරන්නේ. දැන් එතකොට මේ සංසාරේ පටන් ගන්න එතනින් කොතනින්ද? තමන්ගේ හිත රිදවා ගන්න තැනින්. එතන ඇයි අපි අපේ හිත රිදවා ගන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඇයි අපි අපේ හිත රිදවා ගන්නේ? කවුද කැමති තමන්ගේ ශරීරේ තුවාල කරගන්නවට? කවුද හිතාමතාම තමන්ගේ ශරීරය බූරගන්නේ, පුච්චගන්නේ, තුවාල කරගන්නේ? සාමාන්‍යයෙන් එහෙම කරන්නේ. පුළුවන් තරම් පරිස්සම් කරගන්න බලනවා, මදුරේකුටවත් කන්නට නොදී. ඉතින් අන්න ඒ ප්‍රවේශම ඇයි නැත්තේ තමන්ගේ හදවත කෙරෙහි? ඇයි ඒ ප්‍රවේශම අප ගන්න නැත්තේ අපේම හිත් කෙරෙහි? ශරීරයේ යම් පමණකට අප ප්‍රවේශම් කරනවද, ශරීරයේ යම් පමණකට අප ආරක්ෂා කරගන්නවද? අඩුම ගානේ ඒ සැලකිල්ලවත් මනසට දිය යුතු නේද? නමුත් මෙතන තියෙන සෝචනීය කාරණය, අප බාහිර දේවල් වලින් ශරීරය ආරක්ෂා කරගන්න අතර මනසට අපම හානි කරගන්නවා. ඉතින් මෙන්න මේ අවබෝධය ඉතාම වැදගත්. කුමක්ද? ඔබේ සිතට හානි කළ හැක්කේ ඔබට පමණයි, වෙන කිසි කෙනෙකුට බැහැ. ශරීරයට නම් පුළුවන්, තවත් මනුෂ්‍යයන්ට පුළුවන්, සත්තුන්ට පුළුවන්, අජීවී දේවල් වලට පුළුවන්, ඇහැට පේන්නේ නැති ඔය සුත්‍ර ජීවීන්ට පුළුවන් ඔබේ ශරීරයට හානි කරන්න, ඔබේ ශරීරයේ රෝගාතුර කරන්නට, ඔබේ ශරීරයේ පීඩාවටපත් කරන්නට. හිතට එනකොට කල්යාණ මිත්‍රවරුනි, තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබේ මනසට වෙන කිසිම ජීවියෙකුට බැහැ හිංසාවක් කරන්නට. මේ තමයි සැබෑම සත්‍යය. ඔබේ මනස කියන්නේ පූර්ණ වශයෙන්ම ඔබට නතුණු දෙයක්. ඒ වෙන කිසි කෙනෙකුට බෑ ඒ හිතට රිදවන්න. වෙන කිසි කෙනෙකුට බෑ ඔබේ හිතට හානි කරන්න. හැබැයි අපේ සාමාන්‍ය අත්දැකීම නම් ඕනෑම කෙනෙකුට පුළුවන් එක වචනයකින් කෙනෙකුගේ හිතක් රිදවන්න. ඕනෑම කෙනෙකුට පුළුවන් එක බැල්මකින් තවත් කෙනෙකුගේ හිතක් සම්පූර්ණයෙන්ම කඩා දාන්න. ඉතින් ඒ කොහොමද? ඒ තමයි වැදගත්ම කාරණේ. කොහොමද? කොහොමද තවත් කෙනෙකුට පුළුවන් මේ මගේ හිතට මෙපමණ ලොකු අසහනයක් දෙන්න, මෙපමණ වේදනාවක් දෙන්න එකම එක වචනයකින්, එකම එක නිහඬියාවකින්, එකම එක බැල්මකින් කොහොමද මගේ හිතට මෙපමණ වේදනාවක් තවත් කෙනෙක් දෙන්නේ? දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇයි? කුමක්ද මේ අපේ හිත අන් අයගෙන් බේරගන්නේ කොහොමද? අනුන් දෙන දුක් වලින් කොහොමද අපේ හිත ආරක්ෂා කරගන්නේ? අපේ හිත රැකගන්නේ කොහොමද? අප දන්නා කියන දවසේ ඉඳන් කල්යාණ මිත්‍රවරුනි, අපේ හිත රිදිලා තියෙනවා, පෑරිලා තියෙනවා, තුවාල වෙලා තියෙනවා, ආතුර වෙලා තියෙනවා. මේ අනුන් කරන කියන දේවල් නිසා අපේම ළඟ අය, කිට්ටුවෙන් සිටින අය, ඈතින් සිටින අය, මිත්‍රයන්, අමිත්‍රයන්, දන්නා, නොදන්නා, මේ හැම දෙනාම කරන කියන දේවල් නිසා අන්න අපේ හිත රිදිලා තියෙනවා. ඉතින් එහෙම හිත රිදුණු කෙනෙකු විදිහට අප කොහොමද පිළිගන්නේ මේ හිත තව කෙනෙකුට රිදවන්න බෑ කියලා? බැලූ බැලුවට පේන්නේ රිදුණු පෑරුණු සිත් අන් අයගේ ක්‍රියාකාරීත්වය නිසා. ඉතින් අප හිතනවා අප හරිය අහිංසකයි, මොන වරදක් කරාටද මෙහෙම දුකක් මා විඳින්නේ? බොහෝ විට නැගෙන සෝසුසුමක් තමයි. අප කාටවත් වැරදි කරලා නැහැ, ඒත් ඇයි මේ වගේ දුකක් විඳින්න වෙන්නේ? කොපමණ අසාධාරණයක්ද? කල්‍යාණ මිත්‍රවරුනි, ඒ ආත්මානුකම්පාව හොඳයි, හැබැයි වැරදි. එසේ සිතන තාක්කල් අප අහිංසකයි, කාටවත් මගෙන් කරදරයක් නැහැ. ඒත් ඇයි මටම මෙහෙම දුක් වෙන්නේ, මටම මෙහෙම දුක් විඳින්න වෙන්නේ කියා ඒ විදිහට සිතන තාක්කල්, එසේ ආත්මානුකම්පාවෙන් සිතන තාක්කල් අපට බැහැ අපේ හිත අදාගන්න, අපට බැහැ අපේ හිත පරිස්සම් කරගන්න. මක් නිසාද අප හැම වෙලේම බලන්නේ ප්‍රශ්නය එන්නේ පිටින් තවත් කෙනෙකුගෙන්? මේ හොල්මන් අවතාර ඉන්නේ සොහොන් පිටියේ. ඉතින් අප සොහොන් පිටිය දිහා බලාගෙන ඉන්නවා, යක්කුවෙයි හොල්මන්ගේ අවතාරෙයි කියා. නමුත් ඔය සියලුම යක්ෂයන්, රාක්ෂයන්, අවතාරයන් සහ භූතයන් කල්යාණ මිත්‍රවරුනි සිටින්නේ මනුෂ්‍ය සිටී. හිතින් පරිබාහිරව ඔය සියල්ලම මුලාවක්. දැන් මේ අප අහිංසකයි කියා හිතන්නේ. අහිංසකයි කියන්නේ කාටවත් හිංසාවක් කරන්නේ නැහැ මම. මම කාටවත් හිංසා, එහෙමනේ අහිංසක කෙනෙක් කියන්නේ. අහිංසක, අහිංසාව, අහිංසා කියන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ ආසාවක්, අහිංසාව, ආසාව කියලානේ වචන ඉවර වෙන්නේ. ඒතර මොනවටද ආසාව තියෙන්නේ? රිදවන්න. රිදවන්නට තියෙන ආසාව වෙට තමයි හිංසාව කියන්නේ. ඒතර ඒක ආසාවක්. අහිංසාව කිව්වහම නොරිදවා ඉන්නට තියෙන ආසාව. එතන ඒක පැහැදිලි ඇත. හිංසාව කියන්නේ තව කෙනෙකුට රිදවන්න, රිදවන්න, පලිගන්න, දුක් දෙන්න තියෙන ආසාව. හිංසාව ආසාව. අහිංසාව කියන්නේ එහි විරුද්ධ පැත්ත. දුකක් දෙන්න, රිදවන්න, පලිගන්න තියෙන අකමැත්. එහෙම ආසාවක් නැතිකම. එතෙන්දි මේ ඔය අහිංසාව අප සම්බන්ධ කරන්නේ තමන්ගෙන් අනිත් අයට. තමන්ගෙන් අනිත් අයට වැරැද්දක් වෙනවද? මම කාගෙවත් හිත රිදවනවද? ඒතර කාගෙවත් හිතක් රිදවන්නේ නැත්නම් වචනයකින්වත්, ඇවිදීමෙන්වත්, බලන විදිහෙන්වත් අපි හිතන එයා හරි අහිංසක කෙනෙක්. ඒ අහිංසකත්වය අර්ධ අහිංසකකම, භාගයක් අහිංසකයි. හැබැයි තමන්ගේ හිත රිදව ගන්නවා නම්, තමන්ට හිංසා කර ගන්නවා නම්, එහෙම කෙනෙකුට කියන්න පුළුවන් ද අහිංසක කෙනෙක් කියා? ඉතින් කල්යාණ මිත්‍රවරුනි, මේ අප හිතනවා නම් මා අහිංසක කෙනෙක්, නමුත් මේ ඇයි හැමදෙනාම මගේ හිත රිදවන්නේ කියා ඒ සිතිවිල්ලම හිංසාකාරී සිතිවිල්ල. ඒ සිතිවිල්ල තුළම අහිංසාවක් නැහැ. මක් නිසාද එහෙම හිතන්න හිතන්න තමන්ගේ හිතට තමයි දුක. ඒ විදිහට හිතලා බලන්න. හිතන්න හිතන්න ආත්මානුකම්පාව තමයි වැඩි වෙන්නේ. එහෙම හිතන්න හිතන්න තමන්ගේ හිතට තමයි වේදනා. හිතේ සතුටක් එන්නේ නැහැ නේ එහෙම හිතුවා කියලා. හිතන්න හිතන්න ආත්මානුකම්පාවෙන් බර වෙනවා. හිතන්න හිතන්න හිතට බරයි, දුකයි. ඉතින් ඒ විදිහට හිතනවා කියන්නේ කෙනෙකු තමන්ගේම හිතට හිංසා කරගන්නවා. තමන්ගේම ජීවිතේට හිංසා කරගන්නවා. තමන්ගේම හිත රිදවා ගන්න කෙනෙකු කෙසේද අහිංසක කෙනෙකු වෙන්නේ? ඉතින් මේ තමයි වැදගත්ම පණිවිඩය. මේ සංසාරයේ පිළිබඳ කල්යාණ මිත්‍රවරුනි වැදගත්ම සිද්ධාන්තය නම් සතර උපදින්නේ හිතේ, වෙන කොහේවත් නෙමෙයි, තමන්ගේම සිටිවිල්ලක තමයි සංසාරේම තියෙන්නේ. හැම සිටිවිල්ලකමත් නෙමෙයි, හැම සිටිවිල්ලකම නැහැ සංසාරේ. සතර තියෙන්නේ රිදෙන සිටිවිලි වල. වර්තමානයේ හරි අනාගතයේ හරි රිදෙන, රිදෙන්නට පුළුවන් ආකාරයට හිතනවාද, කල්පනා කරනවාද, අන්න ඒ සිටිවිල්ල සාංසාරික සිටිවිල්ලක්. ඒ සිටිවිල්ලෙන් තමයි සංසාරේ ආරම්භය. ඒ සිටිවිල්ල තමයි උල්පත වෙන්නේ සාංසාරික නදියට. මොන සිටිවිල්ලද? වර්තමානයේට හරි අනාගතයට හරි වේදනාවක්, දුකක් ඇති වෙන හෝ ඇති විය හැකි ආකාරයට කෙනෙකු හිතනවා නම් කල්පනා කරනවා නම් අන්න සංසාරයට මුල පිරුවා වෙනවා. ඒතර ඒ රිදෙන්න පටන් ගත්ත මොහොතේ සිට ඉතින් සාංසාරික චක්‍රය තමයි කැරකෙන්නේ. ඒතර තමන්ගේ හිත විදුනද එහෙම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ තවත් කෙනෙක්ගේ හිතක් විදවන්න නැතුව ඉදී කියලා. ඒ බොහොම අමාරු දෙයක්. කෝපයටපත් වුණු කෙනෙක් බලන්න එයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අනිත් අයගේ තරහ ඇවිස්සෙන්නේ නැති විදිහට කතා කරයි කියලා. කෝපයටපත් වුණු රියදුරෙකු ගැන හිතන්න. දෙවර සිට පේරාදෙණියට වාහනයක් පදවන් යනවනම් ඒ කෝපයටපත් වූ රියදුරා මග දෙපස සිටින අනිත් යනේන හැම වාහනයකම රියදුරන් මගින් කෝපයටපත් කරන විදිහට තමයි වාහනය පදවන්නේ. හිතාමතා නෙමෙයි. නමුත් ඒයින් පිට හැදරීමක් අමාරුවේ බලාපොරොත්තු වෙන්න කෝපයට නැතු මනසකින්. ඒතර කෝපයටපත් වූ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ගැන හිතත් ගෙදරදී ඉතින් එහෙම අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් අමාරුයි බලාපොරොත්තු වෙන්නේ ඒ කෝපේ තියෙන තාක්කල් ගෙදර අනිත් අයගේ හිතක් රිදෙන්නේ නැති විදිහට ඉඳී කියා. ආයතනයක ප්‍රධානියෙකු ගැන හිතන්නේ දවසක හොඳටම කුපිත වෙලා නම් කාර්යාලයට ආවේ. ඉතින් ඒ ආවේ ඒ එන ගමනේ පටන් කල්යාණ මිත්‍රවරුනි හැම දිනාම අවස්ථන විදිහට හැම දිනාගෙම මනස නොසන්සුන් කරන විදිහට තමයි ඇති. ඒ පිටේ බලාපොරොත්තු වෙන්න බෑ මක් නිසාද දැන් එතන තියෙන්නේ කෝපය. අතර ගලාගෙන යන්නේ කෝපේ උණුදිය. අතර කෝපේ නම් වැතිරෙන්නේ ලැබෙන අස්වැන්නක් කෝපේමයි. මේ තමයි ඇත්ත. බියටපත් වුණු කෙනෙක් ඉතින් හොඳටම බය වෙච්ච කෙනෙක්ට පුළුවන් ද තව කෙනෙක්ගේ බයක් නැති කරන්න? හොඳටම බය වෙච්ච කෙනෙක්ගේ ඇස් දෙක දිහා බැලුවත් අනිත් අය බය වෙනවා. බය වෙන විදිහට තමයි ඇස් දෙක. බය වෙන විදිහට තමයි වෙවුල වෙවුල කතා කරන්නේ. කියන දේවල් වලින් අනිත් අයගේ බය වැඩි වෙනවා මිසක් නිර්භීතකම ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ සිද්ධාන්තය අප තේරුම් ගන්නට ඕනේ කුමක්ද? මේ තමන්ගේ හිත මොන හේතුවක් අරබයා හෝ තමන් රිදවා ගන්නවාද තමන් තමන්ගේ හිතට ගිනි තියා ගන්නවාද තමන් තමන්ගේ හිත කුපිත කර ගන්නවාද අන්න ඒ මොහොතේ තමන් තමන්ගේ සංසාර චක්‍රය කරකවන්න පටන් ගන්නවා. ඒකද සංසාරයකට මුල පිරුවා වෙනවා. ඒතර මුළු පිරුවේ කවුද? තමන්ම තමයි. වෙන කෙනෙක් නෙමෙයි. අපි හැබැයි වගකීම අහල පහල ඉන්න අයට පටවන්න කැමති. මා හරි අහිංසකයි. මේ අනිත් අය තමයි මට ලෙඩ දාන්නේ, මට ප්‍රශ්න දාන්නේ. අනිත් අය අප්‍රසන්න විදිහට හැසිරෙන්න පුළුවන්. ඉන් කියවෙන්නේ නෑ කල්යාණ මිත්‍රවරුනි, හැම දිනාම බොහෝම ප්‍රසන්නව සාමකාමීව සමාදානයෙන් ජීවත් වෙනවා කියයි. එහෙම ලෝකයක් නැහැ කවදාවත්. හැබැයි ලෝකයේ කොහොම වුණත් ඒ අප දකින ලෝකය, අපට පේන ලෝකය, අපට ඇහෙන ලෝකය දිහා බලා ඒ අසා කෙනෙකු තමන්ගේ හිත තුවාල කරගන්න. ඒතර ඒ තුවාල කරගන්නේ තමන්මයි. තව කවුරුවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ද අප අසා තිබෙනවා එක වමුණෙකු හොඳටම බැන්නා කියා. දෝෂාරෝපණය කළා කියා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිත රිදවා ගත්තද? අන්න බලන්න හොඳ කාරණයක්. බැනුම් ඇහුවා. බැනුම් ඇහුවට වැඩිය බැන්නා. දැන් මේකත් වැදගත් කාරණයක්. මේ අපි බැනුම් අහනවා. දැන් බුදුහාමුදුරුවෝ බැනුම් ඇහුවේ නැහැ. උන්වහන්සේට බැන්නා. හැබැයි බණින එක එකක්, බැනුම් අහන එක තව එකක්. එතන මේ දෙකේ වෙනස අඳුනා ගන්න පුළුවන් නම්, මේ ක්‍රියාවන් දෙක වෙන් කරලා තේරුම් ගන්න පුළුවන් නම්, බැනීම එකක් ඒ කරන්නේ තව කෙනෙක්. තව කවුරු හරි තමයි බණින්නේ. එතකොට ඒ බණින එක මත අපිට ඕන නම් බැනුම් අහන්න පුළුවන්. ඒ ගැන හිතමින් ආනුකම්පාව ඇති කරගනිමින් අපට බැනුම් අහන්න පුළුවන්. ඕන නම් බැනුම් අහන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒතර බැනුම් ඇසීම හෝ බැනුම් නොඇසීම තියෙන්නේ අපේ යටේ. ඒතර බැනුම් අහන්නේ කන නෙමෙයි. මේ දකුණු කනවත් වම් කනවත් නෙමෙයි බැනුම් අහන්නේ. කනට බැනුම් ඇහෙන්නේ නැහැ. කනට ඇහෙන්නේ ශබ්ද. ඒ බැනුමක්ද, ප්‍රශංසාවක්ද, අගය කිරීමක්ද, හෙළා දැකීමක්ද, කන් දෙක දන්නේ නැහැ. ඒතර කන් දෙක නෙමෙයි බැනුම් අහන්නේ. කනට ශබ්ද විතරයි ඇහෙන්නේ. ඒ ඇහෙන ශබ්ද උඩ කල්යාණ මිත්‍රවරුනි, අන්න හිත බැනුම් අහන්න පටන් ගන්නවා. එතකොට කවුද මේ බැනුම් අහන්නේ? තමන්මයි. තව කෙනෙක් බණිනවා, තමන් බැනුම් අහනවා. ඒ බැනුම් අහනවා කියන්නේ අර බණින දේ තමන් බාර ගන්නවා. ඒ කියන දේ තියෙනවනේ. ඒ හැම දෙයක්ම තමන් බාර ගන්නවා. තමන්ට බොරුකාරයෙකු කියා කිව්වොත් ඉතින් තමනුත් හිතනවා, මට බොරුකාරයෙක් කිව්වා. මට වංක මිනිස්සෙක් කිව්වා. මා වංචාකාරයෙක් කිව්වා. දැන් එහෙම තමන් හිතනවාද? අර ඇහෙන වචනේ පාසා තමන් මනසේ ඒ කිව්ූ දේ රැව් පිළිරැව් දෙනවද? දෝංකාර දෙනවද? අන්න ඒ අපේම දෝංකාරයේ තමයි බැනුම් ඇසීම කියන්නේ. එතකොට මේ හිත රිදෙන්නේ එයි. අර කනට ඇහෙන දෙයි නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ බැනුම් ඇහුවේ නැහැ. බණින්ද ඉත දුන්නා. දැන් ඒ ඊටාම උද කාන්තේ කලබල වුණේ නැහැ. මුල සිට අග දක්වාම කියන්න තියෙන දේ කියන්න ඉත දුන්නා. කිසිම බාධා කිරීමක් කළේ නැහැ. දැන් කෙනෙකු බණිනකොට කල්යාණ මිත්‍රවරුනි, කෙනෙකු චෝදනා දෝෂාරෝපණය කරනකොට ඉඩ දෙන්න පුළුවන් නම් ඒ තැනත්තාට සම්පූර්ණයෙන්ම කියන්න තියෙන කිප කියලා ඉවර කරන්න. ඒ ඊට අමාරුයි. මොකද අර අපි අපිට බැන ගන්නවා. ඒ ඇහෙන දේ ආස්තෙන් අපි එය විකාශනය කර ගන්නවා. හරියට මේ ශබ්ද විකාශන යන්ත්‍රයක් වගේ පුංචි හඬක් මහා ඝෝෂාවක් බවට පත් වෙනවා වගේ මේ කනට ඇහෙන දේ අපි මනස තුල මහා ඝෝෂාවක් බවට පත් කරගන්න. ඒ කරගන්නේ අපිමයි. අර බාහිර පුද්ගලයන්ට ඒ කරන්න බෑ. එයාට පුළුවන් කනට ඇහෙන්න මොනවා හරි කියන එක විතරයි. මනසට ඇහෙන විදිහට එයාට කතා කරන්න බෑ. මනසට බණින්නේ තමන්මයි. මේ ඊට වැඩගත් කාරණයක්, තමන්ගේ හිතට බණින්ද පුළුවන්නේ තමන්ට විතරයි. තමන්ගේ මනසට ප්‍රශංසා කරගන්න පුළුවන්නේ තමන්ට විතරයි. එහෙය තව කාටවත් වෙන කිසිම කෙනෙකුට එය කරන්නට බෑ. ඉතින් සම්පූර්ණයෙන්ම කියන්න තියෙන ටික කියන කල් බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. උන්වහන්සේ බැනුම් ඇහුවේ නැහැ. අපි හිතුවොත් උන්වහන්සේ ඒ බැනුම් ඇහුවා කියලා නෑ. උන්වහන්සේ බැනුම් ඇහුවේ නැහැ. අහගෙන හිටියා. ඒ බැනුම නෙමෙයි, අහගෙන හිටියා. ඉවර වෙනකන්. ඉතින් දැන් හොඳට බලන්න, කෙනෙක් බණිනකොට ලොකු වේගයක් තියෙන කල්යයන්, ලොකු ආවේගයක්. ඒකට ඒ ආවේගය තමයි මේ පිට කරන්නේ. ඒ වේගය තමයි වචන වලින් ඒ හඬ පිට කරන්නේ. දැන් එහෙම ඒ පිට කර අවසාන වෙනකල් හිටියොත් දැන් ඊට පස්සේ වේගයක් නැහැ කියන්නේ. දැන් වේගයක් තිබ්බොත්නේ බණින්න පුළුවන්. හොඳට බලන්නනේ, වේගයක් නැතුව බණින්න පුළුවන්ද කියන්. තමන්ගේ හිතේ කෝපය නැමැති ආවේගය නැති වෙලාවක පුළුවන්ද බණින්න? නැහැ. ඒතර මේ බණිනවා කියන එක මෙහෙම හිතලා කරන දෙයක් නෙමෙයි. අර ආවේගය ආවද ඒ ආවේගයේ පිට වෙනවා ඒ බැඳීම තුලින්. ඉතින් ඒ ආවේගය හරියට මේ අපි හිතමු ඒ ටැංකියක් වගේ වහලෙ උඩ තියෙන ටැංකිය තියෙන්නේ. එතකොට ඒ ටැංකියේක වතුර පිරීලා තියෙනවාද? ඒ පිරීලා තියෙන ප්‍රමාණයටම ලොකු පීඩනයකින් පහල තරාමයක් ඇරියොත් හෝ සිදුරක් හැදුනොත් නලයක වතුර පිට වෙනවා. ඉතින් අර උඩ ටැංකියේ රැස් කරලා තියෙන වතුර ඉවර වෙනකන් පිට වෙනවා. එතකොට ඒ මට්ටමට පීඩනය වැඩි, මුලින්ම එන හරි වේගෙන් වතුර විදිනවා. හැබැයි ටික 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 වතුර අඩු වෙන්න ජල මට්ටම අඩු වෙන්න අර පීඩනය අඩුයි. ඒ වගේ මුලින් හරි වේගෙන් බණින්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික වේගය අඩු වෙනවා. අප කිසිම දෙයක් නොකිය හිටියොත්, අපි බැනුම් ඇහුවේ නැත්තම්, අප ප්‍රතිචාර දැක්වේ නැත්නම් ඔහේ හිටියොත් අඩු වෙලා ගිහිල්ලා අන්තිමට වතුර ජලයේ සම්පූර්ණයෙන් ඉවර වුණාද ටැංකියේ, ඊට පස්සේ කිසිම කාන්දුවක් නැහැ. අන්න එහෙම තැනකට එනවා. තවදුරටත් එකම වචනයක්වත් කටින් පිට වෙන්නේ නැති තැනකට එනවා. නිදහසේ බණින්න දුන්නෝ. මේ හරි අමාරු අභ්‍යාසයක්. නමුත් පුහුණු කරන්න හොඳ අභ්‍යාසය. දුරකථනයෙන් බණිනකොට හරි, මූණට බණිනකොට හරි, වෙලාව තියෙනවා නම් ඔහේ බණින්න ඉඩ දීලා ඉන්න පුළුවන් නම්, තමන් කිසිම දෙයක් එකතු කරන්නේ නැතුව, බාධා කරන්නේ නැතුව, හරස් ප්‍රශ්න අහන්නේ නැතුව, ඉතින් එහෙම ටිකක් බණි තවත් තරහේ කිසිම අපෙන් එයාට උදව්වක් නොලැබෙන නිසා. නමුත් කල්යාණ මිත්‍රරුනේ ඒ කෝපය ඉවර වෙනවා. ඉවර වුණාම කතා කරගන්න බැරි තැනකට එනවා. උගුරත් වේලිලා කෑ ගහලා තව වේගයක් නැහැ. එක තැනකට එනවා, බිඳුව තියෙන තැනට. ඉතින් බුදුරජාණන් වහන්සේ අර කෝපයේ සම්පූර්ණ අවසාන බිඳුවත්, අවසාන කෝපයේ ඒ දිය බිඳුවත් ඉවර වෙනකල් හිටියා. ඉවර වුණාට පස්සේ සම්පූර්ණයෙන් අර තැනැත්තාට තව එක වචනයක්වත් කතා කරගන්න බැරි තරමට අක්‍රීය වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේව ඉවරද? ඉවර නැහැ කියන්න බෑ. බැනලා ඉවර නැහැ කියන්න බෑ. ඉවර නැහැ කිව්වොත් තව බණින්ද වෙනවනේ. තව බණින්ද බෑ දැන්. ඒක ඉවරයි. ඊට පස්සේ අපි දන්නවා බුදුහාඳුරෝ කිව්වා ඔය සංග්‍රහය මා පිළිගන්නේ නැහැ. ඔබ කළ මේ සංග්‍රහය මා අනුභව කරන්නේ නැහැ. ඉතින් ඔබ කැමති නම් ඔබ ඔය රසවත් පිළියෙල කළ ආහාරයේ ඔබ තනියම භුක්ති විඳින්න, ඔබේ අයත් එක්ක භුක්ති විඳින්න. ඉතින් මේ මොකද්ද කිව්වේ? මා බැනුම් අහන්නේ නැහැ කියා. උන්වහන්සේ කිව්වේ ඔබ මොනවා කිව්වත්, ඔබ කොපමණ වීරිය දාලා බැන්නත් මා බැනුම් අහන්නේ නැහැ. ඔබම මේ බැනුම අහගන්න. තවත් විදිහකට කියනවා නම් ඔබට බෑ මගේ හිත රිදවන්න. බුදුරජාණන් වහන්සේයි කිව්වේ ඔබට බෑ මගේ හිත රිදවන්න. මා කවදාවත් මගේ හිත රිදවගන්නේ නැහැ. අන්න බුදු මනසක ස්වභාවය, ප්‍රබුද්ධ මනසක, පිබිදුණු මනසක, අවබෝධය ඇති මනසක ස්වභාවය. අන්න අහිංසක හිතක්. කවුරු මොනවා කිව්වත්, කවුරු මොනවා කළත් තමන් නැහැ තමන්ගේ හිත රිදවගන්න. මේ විශේෂ ප්‍රඥාව මේ නිකන් ලැබෙන්නේ නැහැ කල්යාණේ ප්‍රේමී. මේ ප්‍රගුණ කරන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ, භාවනාවෙන් ලැබෙන හැකියාවක්. අමාරුම දේ මේ තමයි. ශරීරයට කූඩැල්ලෙක්වත් නගින්න දෙන්නේ නැතුව, මදුරුවෙක්වත් වහන්න දෙන්නේ නැතුව, කිසිදු විස බීජයකට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව, සකල විධ වූ ආරක්ෂක විධි විධාන යොදා ගනිමින් පරික්ෂා කරගන්න එක අමාරු නැහැ. වියදම් කරන්න පුළුවන්. ආරක්ෂක නිලධාරීන් අරගෙන පුළුවන්. විශේෂ ඇඳුම් පැළඳුම් අරගෙන පුළුවන්. සුවිශේෂී ආරක්ෂක රථවල ගමන් කරලා පුළුවන්. බොහෝම ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන විස බීජ හරණය කළ ආහාර පාන අනුභව කරලා පුළුවන්. හැබැයි හිත හිත රිදව ගන්න එක නම් කල්යාණ මිත්‍රවරුනි එහෙම මුදලින් බේර ගන්න පුළුවන් ගනුදෙනුවක් නෙමෙයි. ඒක ප්‍රඥාව. තව කෙනෙකුට බෑ අපේ හිත පරිස්සම් කරලා දෙන්න. තව කෙනෙකුට බෑ අපේ හිත තුවාල නොවි පරිස්සම් කරන්න. ඒ අපේ සතු වගකීමක්, අප සතු කාර්යයක්, අපම කරගත යුතු සේවාවක්. දැන් එහෙම හිතනකොට කල්යාණ මිත්‍රවරුනි මේ අපත අපට තියෙනවා පැවරුණු පවරා ගත්ත ලොකු වගකීමක්. සමහර විට අප දන්නේ නැහැ එහෙම වගකීමක් අපට පැවරි ඇති බව. කුමක්ද ඒ වගකීම? තමන්ගේ හිත රැක ගැනීම, තමන්ව පරිස්සම් කර ගැනීම, තමන්ව ආරක්ෂා කර ගැනීම. කාගෙන්ද? කාගෙන්වත් නෙමෙයි. කාගෙන්වත් නෙමෙයි, තමන්ගෙන්. මේ පිට කෙනෙක්ගෙන් නෙමෙයි අපි හිත පරිස්සම් කරගන්න ඕනේ, තමන්ගෙන්මයි. එතකොට තමන්ගෙන්ම බේරා ගැනීම, ඒ මෙහෙයුම තමයි භාවනාව කියා කියන්නේ. වෙන කාගෙන්වත්, වෙන බලවේගයකින්වත්, වෙන බාහිර විසබීජ වලින්වත් බේරෙන්න නෙමෙයි භාවනාව තියෙන්නේ. එහෙම ආරක්ෂාවකුත් භාවනාවෙන් ලැබේ. නමුත් භාවනාව යථා තත්ත්වයෙන්ම තේරුම් ගත්තොත් තමන්ගෙන් තමන්ව පරිස්සම් කර ගැනීම තමයි භාවනාව කියන්නේ. තමන්ගෙන් තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීම, තමන්ගෙන් තමන්ගේ හිතට හිංසාවක් වන්නට නොදී රැක ගැනීම තමයි භාවනාව කියන්නේ. ඒ තමයි ලෝකේ තියෙන අමාරුම දේ, අතිශයින්ම අමාරු දේ. තවත් කෙනෙක්ගේ හිතක් රිදවන්න නැතුව ඉන්න එක අමාරුයි තමයි. හැබැයි තමන්ගේ හිත රිදව ගන්න එකත් එක්ක බලනකොට ඒ පහසුයි. දැන් අපිට තව කෙනෙක්ගේ හිතක් රිදෙන්නේ කතා කරොත් නම් අපිට පුළුවන් කතා නොකර ඉන්න. බැන්නොත් නම් හිත රිදෙන්නේ හොඳින් කතා කරන්න පුළුවන්, ආදරෙන් කතා කරන්න පුළුවන්, රඟපාන්න හරි පුළුවන්. හිතේ තරහ තිබුණත් දැක්කහම තරහෙන් කඩා කනින් නැතුව මූණට හිනාවක් ආරූඪ කරගෙන ওই රඟපෑම ටිකක් පුරුදු වුණාම එය අපහසු නෑ. ඉතින් බොහොම හිනා වෙලා කොහොමද සැපතැනීප කාලෙකින් දැක්කේ මා නිතරම ඔබ ගැන හිතනවා, එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ හොඳට රඟපෑ මට්ටමට අනිත් කෙනාම රවට්ටන්න පුළුවන්. එතකොට එයා දිහිතට හොඳයි. ඉතින් කොහොමත් එහෙම කතා කරන්න බැරි නම් කතා නොකරම ඉන්නත් පුළුවන්. කතා කරන්න බැරි නම් හිත නොරිදෙන විදියට නිහඬව ඉන්නත් පුළුවන්. දැක්කහම හරි තව කෙනෙක්ගේ හිත රිදෙනම නම් අපිට නොදැකේ ඉන්නත් පුළුවන්. කොහෙට හරි ගිහිල්ලා කාටවත් පේන්නේ නැති වෙන්න ඉන්නත් පුළුවන්. තනි වුණා කියන්නේ අපි කැලේට ගිහිල්ලා තනියම ඉන්නවා. එතකොට මගෙන් කාගෙවත් හිතක් රිදෙන්නේ නැහැ. දැන් මම කාටවත් කතා කරන්නෙත් නැහැ. පේන්න මොනවත් කරන්නෙත් නැහැ. ඔය විදිහට අපිට පුළුවන් මුළු ලෝකයකගේම හිත නොරිදා ජීවත් වෙන්න. ඒ මේ සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද එහෙම හැමදාම ඉන්න බෑ අපිට. නමුත් එහෙම ඉන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රවරුනි එක තප්පරයක්වත් එක ක්ෂණයක්වත් තමන්ගේ හිතට වේදනාවක් එන්න නොදී ඉන්නවා කියන කාරණය ලේසි පාසු දෙයක් නෙමෙයි. ලෝකේ තියෙන අති දුෂ්කරම මෙහෙයුම තමයි තමන්ගේ හිතට හිතාවක් නොකර හිත තියාගෙන ඉන්න පුරුදු වෙන එක. ඒතර ඒ නිසා මේ සංසාරයේ තියෙන දේ, ඒ සාස්කාරික ක්‍රියාව බොහොම පහසුවෙන් සුලභ විදිහට සිද්ධ වෙනවා. තමන්ගේ හිත රිදෙන හැම මොහොතකම අන්න සංසාරයක් පටන් ගන්නවා. ඒත් සංසාරේ වෙන කොහේවත් නෙමෙයි තියෙන්නේ හිතේ. ඒ හිතේ තියෙන්නේ හිත රිදුණු වෙලාවට තමයි. එතකොට සමහර අවස්ථාවල අපි හිතන දේවල් අනුව ඉවලෙම හිතරි දෙනවා, සමහරලාට පස්සේ හිතරි දෙනවා. ඉතින් ওই කොයි ක්‍රමයක හරි වර්තමාන වශයෙන් අප හිතරි දවා ගන්නවද, අනාගත වශයෙන් හිත රිදෙන්න පුළුවන් විදියට අපි දැන්ම හිතනවද, ඒ අවස්ථා දෙකේම සාංසාරික ගංගාව එක්කෝ මතු පිටින් ගලා යනවා නැත්නම් අභ්‍යන්තරයෙන් පොළවේ යටින් ගලාගෙන යන. එතකොට යටින් ගලාගෙන යන මේ ගංගාව දවසක මතු පිටට එනවා. දෙයට අපි පුදුම වෙනවා, මේ මොකද වුනේ? අපට මතක නෑ අපම දවසක මේ දුක් උල්පතට මුල පිරුවා කියලා. දැන් ඒ විදිහට කල්යාණ මිත්‍රවරුනි, මේ සංසාරයේ තේරුම් ගැනීම වැදගත්. මේ සංසාරයේ දකින්න වෙන කොහේවත් යන්න එපා. අපේ ගැන නිතර නිතර කතා කළා. සංසාරයේ නෙමෙයි අපිට පේන්නේ, රෝහලකට ගියාම ඒ සාංසාරික දුක තමයි. හැබැයි ඒ දකින්නේ සාංසාරික දුකම නෙමෙයි. මොකද ඒ සාංසාරික දුක කියන එක තියෙන්නේ අපේ හිතේ. ඒ හිත දිහාම බලන්නට ඕනේ සාංසාරික දුක තේරුම් ගන්න. කොහොමද අපි අපේම හිතට දුක් දෙන්නේ? ඇයි අපි අපේම හිතට දුක් දෙන්නේ? අන්න ඒ තමයි ඊළඟ කාරණේ. ඇයි අපි මේ ශරීරයේ පරිස්සම් කරන විදිහට හිත පරිස්සම් කරගන්නේ නැත්තේ? අපි කැමැතිද දුක් විඳින්න? කවුද කැමැති දුක් විඳින්න? කවුද කැමැති ධ්වාල කරගන්න? කවුද කැමැති උල් කටු වෙනගන්න? කිසි කෙනෙක් කැමැති නැහැ. ශාරීරිකව කැමැතිත් නැහැ, මානසිකව කැමැතිත් නැහැ. නමුත් කල්යාණ මිත්‍රවරුනි, අකමැත්තෙන් හරි අප හිතන්නේ අපටම රිදෙන විදිහට. අප හිතන්නේ අපටම වේදනා එන විදිහට. එතන මේ මට රිදව ගන්න ඕනේ කියලා හිතනව නෙමෙයි. මට වේදනාවක් දෙන්න ඕනේ කියලා හිතනව නෙමෙයි. හැබැයි කොහෙන් හිතන්න පටන් ගත්තත් අන්තිමට ගිහින් වැටෙන්නේ ඔය තීල්ලටම තමයි. මොන තීල්ලකද? හිත රිදෙන තීල්ලක. සමහර විට සතුටින් හිතන්න පටන් ගන්නවා. ටිකකින් බලනකොට ආයෙත් ඉන්නේ හිත රිදෙන තැනමයි. එතන කොයි පාරෙන් ගියත් අවසාන නැවතුම් පොළ වී තිබෙන්නේ දුකයි. ත්‍රේ දුක නැමැති නැවතුම් පොළට, දුක නැමැති අවසාන නැවතුම් පොළට අප යනවා දුකෙන්ම හෝ සැපෙන්. සමහර විට සැප පාරේ ගිහිල්ලා කැරකිලා ආපහු වෙනවා දුක තියෙන තැනට. කොහෙන් ගියත් අන්තිමට ඒ අවසාන නැවතුම සංසාරයේ දුකමයි. ඉතින් ඒ නිසා ඔය පටිච්ච සමුප්පාදයේ කතා කරනකොට කොහෙන් කැරකිලා ගියත් අන්තිමට කල්යාණ මිත්‍රවරුනි, දුක තමයි ඉතිරි වෙන්නේ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ හෝති. ඔය හුදු දුක මෙන්න මේ විදිහටයි උපදින්නේ. ඔය කොයි කැරකිලා ගියත් අවසාන නැවතුම් වල දුකමයි. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, කෙනෙකුට අවශ්‍ය නම්, අපට අවශ්‍යතාවයක් තියෙනවා නම් දුකින් තොරව ජීවත් වෙන්න, වේදනාවෙන් තොරව ජීවත් වෙන්න, ඒ දුක සහ වේදනාවට තෝ තැන්නක් වුණු සංසාරයෙන් නික්ම යන්නට අප ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ වෙන කොහාටවත් නෙමෙයි, අපේම හිතටයි, අපේම මනසටයි. සංසාරයේ උල්පත තියෙන්නේ එතනයි. හැම ප්‍රශ්නයක්ම, හැම වේදනාවක්ම ආරම්භ වෙන්නේ එතන. ඒ මනස නැමැති උල්පතින් ගලාගෙන යන ප්‍රශ්න ගංගාවක් තමයි කල්යාණ මිත්‍රවරුනි මේ ගම්, දනව්, නගර, රටවල්, මහද්වීප, ලෝක හරහා අපට පේන්නේ ගලාගෙන යන හැටි. ඒ නිසා මේ අතරමැදදි මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට අප යා යුතුයි උඩුගම් බලා. පටිසෝත ගාමි කියන්නේ යයි යා යුතුයි ප්‍රශ්නේ උල්පත කරා, යා යුතුයි සංසාරී මුල කරා. භාවනාවෙන් කරන්නේ මේ මනසි උඩුගම් බලා යෑමක්. සරලව ප්‍රායෝගිකව කීවොත් හිත රිදුනද? එතකොට හිත රිදෙනවා කියන එක කල්යාණ මිත්‍රවරුනි අපි අඳුනා ගන්නට ඕනේ. අඳුනාගත යුතු පළවෙනිම කාරණය තමයි මේ වේදනාව. එතන වේදනාව කියන්නේ අඳුනා ගන්න තියෙන දෙයක්. ඒ නිසා මේ හිත රිදීම තේරුම් ගන්න. හිත රිදෙනවද? ඒ රිදුණු පළවෙනි තත්පරේම ඒ පිළිබඳ අවිඥානික වෙන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳ දැනුවත් වන්නට පුරුදු වෙන්න. එතකොට අන්න කරන්නට තියෙන පළවෙනි භාවනාව කුමක්ද? තමන්ගේ හිත රිදෙනවද? තමන්ගේ හිතට බරක් දැනෙනවද? හිත නොසන්සුන් වෙනවද? හිත කලබල වෙනවද? හිතේ නොතිබුණු ආවේග ජනනය වෙනවද? කොටින්ම හිතට දුකක් දැනෙන්න පටන් ගන්නවද? හැකිමනින් ඒ දුක ඔඩු දුවන්නට කලින් හැකිමනින් ඒ පිළිබඳ සාවධාන වෙන්න, හැකිමනින් බලන්න තමන්ගෙම හිත දිහා බලා දකින්න මේ වේදනාවේ ගංගාව ගලන්නට පටන්ගෙන ඇති බව, හැම සිතිවිල්ලක් හරහාම දැන් රිදෙමින් රිදවමින් පෑරෙමින් පාරවා ගනිමින් ගලා යන බව, තමන්ට රහසින් තමන්ට හොරෙන් කල්යාණ මිත්‍රවරුනි ඉඩ දෙන්නට එපා ඔබේ මනසට දුක් විඳින්නට. ඔබ ඉඩ දෙනවා නම් ඔබේ සමීපතම මිතුරෙකුට හෝ මිතුරියකට, ඔබේ සමීපතම ඥාතියෙකුට දුක් විඳින්නට තනිවම හුදකලාවම ඔබ කෙතරම් අකුරුතඥද කියා ඒ ඇත්තන් දවසක ඔබ ගැන හිතාවි. ඊටත් වඩා අකුරුතඥකමක් කල්යාණ මිත්‍රවරුනි ඔබ ඉඩ දෙනවා නම් ඔබේම හිතට රිදෙන්නට, ඔබේම හිතට පැවෙන්නට, දැවෙන්නට, ඔබේම හිතට දුක් විඳින්නට. ඔබට නොදන්නවා, ඔබ ඒ ගැන හොයා බලන්නේ නැත්නම්, ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම්, ඔබ දයාබර ඔබටම දයාබර කල්යාණ මිත්‍රයෙකු යයි කියන්නට පුළුවන්ද? ඔබ ඉඩ දෙනවා නම් ඔබේ දරුවෙකුට දුක් විඳින්නට ඔබ ඒ ගැන දන්නේ නැත්නම්, ඔබ ඒ ගැන හොයා බලන්නේ නැත්නම්, ඔබ ආදරණීය මවෙකු පියෙකු යයි කියන්නට පුළුවන්. ඔබ ඉඩ දෙනවා නම් ඔබේ මවට හෝ පියාට වේදනා විඳින්නට ඔබට නොදෙනවත්ම ඔබ කෘතවේදී දුවෙකු පුතෙකු යයි කියන්නට පුළුවන්. ඊටත් වඩා කල්යාණ මිත්‍රවරුනි තමන් පහලට වැටෙනවා, පිරිහෙනවා, අගතිය කරා යනවා. අප ඉඳ දෙනවා නම් අපේ මනසට තනිවම දුක් විඳින්නට. අප දන්නේ නෑ මනස ලෙඩ වෙනවා දන්නේත් නෑ, උග්‍ර වෙනවා දන්නේත් නෑ, ආබාධිත වෙනවා දන්නේත් නෑ, තනීප වෙනවා දන්නේත් නෑ, ආයෙත් අලුත් රෝගයකින් බැටකනවා දන්නේත් නෑ. ඒතර මෙන්න ඇත්ත తත්වය. එදා මෙදා තුර කල්යාණ මිත්‍රවරුනි, ඔබේ තියාගන්න හිත, මගේ තියාගන්න හිත කී වාරයක් නම් ලෙඩ වුණාද, ආතුර වුණාද, දුක් විඳද, සුසුම් හෙළුවද, කඳුළු සැලුවද, කවුද ඒ ගැන සැලකිලිමත් වුණේ? භාවනාවෙන් ඔබ කෘතවේදී පුද්ගලයෙකු බවට පත් වෙනවා, ඔබ කාරුණික කෙනෙකු බවට පත් වෙනවා. ඔබ ඔබට කරුණාවක් දක්වන්නේ නැතිනම්, ඔබ ඔබ කෙරෙහිම කෘතවේදී නැත්නම්, ඔබේ කෘතවේදීත්වය සහ කාරුණිකත්වය කල්යාණ මිත්‍රවරුනි අංග සම්පූර්ණ නැහැ. ඔබ වචනේ පරිසමත් අරුතින්ම අහිංසක කෙනෙකු යයි කියන්නට බැහැ. මක් නිසාද ඔබ ඔබටම හිංසා කරගන්න? අන්න ඒ පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කරගන්නට ඕනේ. අන්න ඒ හැඟීම එනකොට අප කියනවා සංවේගය කියා. ඇති වෙනවා ලොකු හැඟීමක්. අනේ මට මා කරගෙන තියෙන්නේ කුමක්ද? මා මේ මොකද්ද මට කරගන්නේ? එයයි සංවේගය කියන්නේ. අනිත් අය මට මොනවද කරන්න කියනකොට ඇති වෙන හැඟීම නෙමේ සංවේගය. මා මට මොකද්ද මේ කරගෙන තියෙන්නේ? මා කුමක්ද මගේ හදවතට, මගේ సంతාණයට, මගේ ආධ්‍යාත්මයට මේ කරගන්නේ? මෙහෙම රිදවගන්නේ ඇයි මා? මට පිස්සුද? අන්නේ ප්‍රශ්නේක ඒ ප්‍රශ්නේ නැගෙන විට ඇති වෙනවා ගැඹුරු හැඟීමක්, සංවේගයක්. මේ සංවේගයෙන් තමයි කල්යාණ මිත්‍රවරුනි උපදින්නේ භවනා යෝගියා, උපදින්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා. තමන්ට හිංසා කරගන්නේ නැති කෙනා උපදින තැන තමයි සංවේග තැන. ඒ සංවේගයෙන් තමයි උපදින්නේ ආධ්‍යාත්මික පුද්ගලයා. ඒ සඳහා තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිතේ වේදනාවක් ඇති වෙනකොට ඒ ඇති වුණු තැනින්ම හැටි ඉක්මනින් ඒ පිළිබඳ සාවධාන වෙන්න, අඳුනා ගන්න. එතකොට එයයි චතුරාර්ය සත්‍ය විග්‍රහයේදී දුක පිළිබඳ, දුක්ඛ සත්‍ය පිළිබඳ කළ යුතු භාවනාව කියා විස්තර කර තිබෙන්නේ. හොඳින් දැනගන්න, හොඳින් දැනගන්න, හිතේ දුකක් ඇති වෙනකොට, හිත දුක් විඳින්න පටන් ගන්නකොට, මෙන්න දුක් විඳින්න පටන් ගත්තා, මෙන්න හිතේ දුකක් දිගහැරෙන්නට පටන් ගත්තා, දුක්ඛ ගංගාව ගලාගෙන යන්නට පටන් ගත්තා කියා. අන්න ඒ භවනාව කල්යාණ මිත්‍රවරුනි තමන් වෙනුවෙන් තමන්ට කළ හැකි, තමන් වෙනුවෙන් තමන්ට දිය හැකි උතුම්ම ආධ්‍යාත්මික තිළිණය සී සලකන්න. ඒ කෘතවේදීත්වයෙන් සහ සංවේගයෙන් යුතුව කල්යාණ මිත්‍රවරුනි අපි අපේම හිත දිහා බලමු. මේ හිතේ මේ මොහොතේ ගලාගෙන යන්නේ කෙබඳු ධාරාවන්ද, කෙබඳු ප්‍රවාහයන්ද, කෙබඳු ආවේගයන්ද? පිළිබඳ සැලකිලිමත් වෙන අයකු සී එසේ හිත දුක් විඳින්නේ තමන් නිසාම බව උඩුගම් බලා යෑමේදී දකින්නට ලැබේවි. අන්නේ ඉසේ උඩුගම් බලා යන අයෙකුසේ කල්යාණ මිත්‍රවරුනි, සසරේ උපත සංසාරේ ගලාගෙන යන සහයේ නිසා අත්දකින අසහනය තේරුම් ගන්න උත්සාහ කරන අයෙකුසේ අපි මේ භාවනාවෙන් සමුගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. නිවේදන කීපයක් තියෙනවා. පළවෙනි කාරණය, ලබන සතියේ මේ වැඩසටහන පැවැත්වෙනවා. දෙවෙනි නිවේදනය, පොයේ දවසේ නිල්ලඟ මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන පොයේ වැඩසටහන පැවැත්වෙනවා. උදේ 9 සිට 3:00 වෙනකල් කැමති දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ලබන සිතුරාද 2 නිවේදනය, 23 ඉරිදා ඉලප මධ්‍යස්ථානයේ පැවැත්වෙනවා. අපි භාවනා ගුරුතුමන් සිටි ගොඩින් සම්රගත් මහත්මයාගේ 8 ගුණන් ස්මරණ පින්කම දවස පුරාම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ දානමය පින්කම් වශයෙන් ඒ සඳහා හැම දිනාටම ආරාධනා කරනවා.